මීළඟට ගරු සුසන්ත පුංචිරිනමේ මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම වැලි පිළිබඳව SKPD අසමන්තුමත් කතා කරා. අද ලංකාවේම වැලි බලපත්‍ර දෙන ක්‍රමවේදයක් නැහැ. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙන් පළාතෙන් පළාතට වෙනස් වෙනස් විදිහට තමයි ඒ බලපත්‍ර නිකුත් කරන්නේ. ඉතින් මම යෝජනා කරනවා මැණික් හා සමාරභරණ අධිකාරියේ මැණික් ගැනීම සඳහා දිනු ලබන බලපත්‍රයට දෙන විදිහට එම බලපත්‍රද නිකුත් කරන්න කියලා. හේතුව මොකද? ගරු සභාපතිතුමනි, ලංකාවේ වැලි කර්මාන්තය කරන දිස්ත්‍රික්කවල පළාත්වල ඒ ජනතාව විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු කරනකොට ඒ වාහනය ලීසින් එකක් දාලා අරන් තියෙන්නේ. ඒ වගේම තම්කරුවෝ එහෙම නැත්නම් වැඩ කරන ජනතාව, දැන් තිරුකුණාමා දිස්ත්‍රික්කයේ ගත්තොත් ලක්ෂයක් ලක්ෂකාමාරක විතර වක්‍රව ඍජුව ඔය දෙකොල්ලම වැඩ කරනවා. ඒ වගේම තමයි අනිකුත් දිස්ත්‍රික්කවලත්. ඒ නිසා හදිසියේම යම් කාරණයක් හේතු කොටගෙන බලපත්‍රයක් නතර කරාම ඒ මිනිස්සුන්ගේ බලපත්‍රය නැවත පණ ගන්වන්නට මාස දෙකක් තුනක් යනවා. ඒ අනකොට අර මිනිස්සුන්ට ඒ මාස ගෙවන්න වන වාරිකය ගෙවා ගන්න බැරුව මිනිස්සුන්ගේ වාහන ලීසින් කොම්පැනියෙන් අරගෙන යනවා. ඉතින් මේ නිසා මේ රටේ මොනවා හරි එක ක්‍රමවේදයකට මේ වැලි බලපත්‍ර ලබා දීමේ සිදුවිය යුතුයි. ඒ නිසා මම විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරන්නේ කන්තලේ තියෙනවා වැලි ගොඩදමන්නන්ගේ සහ ප්‍රවාහනකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ. ඒ සංගමයේ විසින් ලබා දීලා තියෙනවා කරුණු කීපයක්. ඒ වාතිකල් ජනාධිපතිතුමාටද, ඒ වගේම එම කණිජ සම්පත් එකේ සභාපතිවරයාටද දීලා තියෙනවා. මං ඒවා ඇන්සාත් ගත කරනවා මේ පර්සේ ඒවා කරුණු අධ්‍යයනය කිරීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම පොලිසිය ගැනත් අපි කතා කරන්න ඕනි. මොකද අපේ විජිත හේරත්මන්තුමා කිව්වා පොලිසිය අද හොඳ වැඩ කටයුත්තක් කරනවා. ත්‍රිවිධ හමුදාව එක්කව කරගෙන මුළු ලංකාවටම එන කුඩු, ඒ වගේම පාතාලය වැනි දේවල් නතර කිරීම සඳහා. ඒ වගේම පොලිස් නිලධාරීන් අතින් වෙන වැරදිත් තියෙනවා. ඉතින් ඒ වැරදි නිවැරදි කරගන්නවා නම් යහපත් පොලිස් සේවයක් ඇති කිරීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ හේතුව තමයි අපේ විජිත මන්තුමා කිව්වාගේ දැන් තායිලන්තයේ වගේ පොලිසියක යම් කෙනෙක් අත්අඩංගුවට ගන්න යනවා නම් කතා කරනවා නම් වැඳලා තමයි කතා කරන්නේ. දැන් අපේ එහෙම ක්‍රමවේදයක් නැහැ. මම කියන්නේ වැඳලා කතා කරන්න ඕනේ මේ කියලා. නමුත් නිසියාකාරව ක්‍රමවේදයක් ඇතුව වැඩ කටයුතු කරොත් ඒ පොලිස් නිලධාරීන්ට මහජනතාවගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. මම මේ විශේෂයෙන් මේක කියන්න හේතුවක් තියෙනවා. මේක පොලිස්පතිවරයා, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා දන්නවා. මට සිද්ධියක් වුණා අග්බෝපුර කියන ප්‍රදේශයේ කන්තරේ පොලිස් වසමේ. මම පැමිණිලි කරලත් ඊට පස්සේ ඒකට හරියාකාරව ස්ථානාධිපතිවරයාගෙන් එම කටයුතු සිදු වුණේ නැහැ. ඒ කසිප්පු පොය දවස කසිප්පු වීම පුද්ගලයෙක්ගෙන් වෙච්ච කරදරයක්. ඒ මනුස්සයාව අත්අඩංගුවට ගන්න කියලා පොලිස් නිලධාරීන් ගිහලා ඕවයිසී ගියත් ඕවයිසීගේ අත හපා ගාලා ඕවයිසීට පොලිසියට බැරුණා. මේ කසිප්පු වීර හිටිය පොය දවසේ මනුස්සයාව පොලිසියට ගේන්න ඔහු ගිහිල්ලා ඉස්පිරිතාලේ ඇතුළත් වෙලා කාගේ හෝ උපදෙස් මත මට විරුද්ධවත් පැමිණිලක් දාලා දැන් මටත් නඩුවක් තියෙනවා කොහෙද කන්තලේ උසාවියේ. ඉතින් මේ වගේ සිදුවීම් මාලාවල් වෙනකොට පොලිසිය පිළිබඳ තියෙන ගරුත්වය නැති වෙලා යනවා. විශේෂයෙන් මම පොලිස්පතිතුමාගේ ඉල්ලීමක් කරනවා, මෙච්චර කල් මේ රටේ අපරාධ සිදුවෙන පොලිස් බල ප්‍රදේශවල ඒ අපරාධ සිදුවීම වරක්වා ගන්නට ක්‍රමවේද හදලා තිබුණා. පොලිසිය ගමත් එක්ක සම්බන්ධ වැඩ කරන තිබ්බා සාකච්ඡාවල්, ඒ වගේම පොලිස් නිලධාරී පත්කර තිබ්බා ග්‍රාම සේවා වසමකට. ඉතින් ග්‍රාම සේවා වසමේ පොලිස් නිලධාරියාට තොරතුරු එන්න ඕන මහජනතාවගෙන්. අනිවාර්යයෙන්ම කසිප්පු කොහෙද තියෙන්නේ, කුඩු කොහෙද තියෙන්නේ, ගංජා කොහෙද තියෙන්නේ ඒවා එනවා. ඒ සම්බන්ධතාව හදාගත්තොත් එයාට පුළුවන් ඒක වළක්වන්න. විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙක් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට ඒ යම් ස්ථානාධිපති තනතුරක් දෙන්න එයාගේ තියෙන හැකියාව බලලා. ඒ වගේම එයා කරලා තියෙන හොඳ නරක බලලා. ඉතින් ඒ වාගේ තැන්වල ඒ වාගේ අපරාධ සිදු වෙනවා නම් ගංජා අරක්කු විකුණනවා නම් චක්‍රලේ ගණිකුත් කරන්න පුළුවන්. මෙච්චර නඩු ගාණක් ආවොත් ආයේ ස්ථානාධිපතිතුමාට මාරු වීමක් දීලා නැවත පොලිස් ස්ථානයක් එයාට ලබා නොදෙන විදිහට. මෙන්න මේ වගේ යම් ක්‍රමවේදයක් හැදුවොත් පොලිස් ස්ථානාධිපතිවරු පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරන් පස්සේ ඒ ප්‍රදේශයේ අපරාධ සිදු වෙන්නේ නැතුව මහජන තාවට යහපත් විදියට ඉන්න හැකියාව ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් අද මේ රටේ ඉන්නේ කලකිරීමකින්. ඒ පොලිස් නිලධාරීන් ඒ ප්‍රකාශ කළේ. ඒකට හේතුව තමයි අපේ රටේ පොලිසිය බෙදලා තියෙනවා එක එක වර්ග කීපයකට. සාමාන්‍ය පොලිස් නිලධාරිය කට්ටියක් ඉන්නවා, STF කට්ටිය ඉන්නවා, CID කට්ටිය ඉන්නවා, NIB කට්ටිය ඉන්නවා, MSD ඉන්නවා, PSD ඉන්නවා, PMSD ඉන්නවා, පොලිස් අතවාහන අශ්වාරෝහක, පොලිස් නැටුම් සූර්යවන්තක කණ්ඩායම්, මේ වගේ කණ්ඩායම් විශාල පිරිසක් ඉන්නවා. හැබැයි දැන් අර බටායක දීලා තියෙන්නේ NIB එකේ කට්ටියට පමණයි මාසයක්, අනිත් අය කාටවත් නැහැ. ඉතින් ඒ වගේම ඒ අයට වෙනසක් කරන්න නැතුව දෙනවා නම් සියලු දෙනාට මේක දෙන්න ඕන. මොකද සියලු දෙනාම ඒක අපද්ද රාජකාරියක් කරන්නේ. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා පොලිස් නිලධාරීන්ට කොයි තිබිච්ච ආණ්ඩු කාලෙත් උසස් වීමින් දීමේදී යම් අසාධාරණකම් සිදු වෙච්ච නිසා තමයි අද පොලිසිය විශාල පිරිසකට කලකිරීම ඇතිවලා තියෙන්නේ. ඒගොල්ලන්ට නියමිත කාල සීමාවට ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් නොලැබීම පිළිබඳ. මේ නිසා විශේෂයෙන් පොලිස්පතිතුමා, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේ කොමිෂනර් මෙන්නදාලින් ඒ විශේෂයෙන්ම අපි අද මං ඇහුවා උදේ සංචාරක අපේ ඇමතිතුමා අනජීවී ඇමතිතුමා කියනවා ටූරිස් පොලිසිය ගැන, ඒ වගේම ටූරිස් එනවා කියලා. මම එතුමාට මතක් කර දෙන්න කැමතියි, මම විශේෂයෙන් පොලිස්පතිතුමාගේ අවධානය යොමු කරනවා තිරුකොණාමල දිස්ත්‍රික්කයේ නිරාවිලි වසමේ රසල් තෝට්ටම් කියන අක්කර 64ක් සංචාරක දෙපාර්තමේන්තුව අයිති ඉඩමක් බලහත්කාරයෙන් මිනිස්සු අල්ලගෙන ඉන්නවා. ඒක නිරාකරණය කරලා ඒගොල්ලන්ට බාර දෙන්න යනකොට අක්කරයක් 1,400,500 වර්ධන ඉඩමක්. හැබැයි ඇමතිවරයාට උපදෙස් මත ඒගොල්ල නිරපීමේ නෝටිස් අලවන්නේ නැහැ කියලා ලිඛිතව ගෙනත් දීලා තියෙනවා වාර්තාවක් අපේ ආංශික කාර්යසභාවට. මම ඒකත් මේ හැන්සාඩ් ගත කරනවා පොලිස්පතිතුමනි, ඔබතුමාට පුළුවන් අන්න ඒ අපරාධ සිදු වෙන්නේ කොහොමද කියන එක මේ වාර්තාවන් අරගෙනම කාගේ උපදෙස් මත රජයට ලැබිය යුතු ඉඩමක් කෝටි ගානක ඉඩමක් ලබා ගන්නේ නැත්නම් ඒකට මොකද හේතුව කියන එක වැඩිකාරයා සභාපතිද වැඩිකාරයා කවුද කියන එක හොයලා තමුන්නාසයට පුළුවන් ඒ කටයුතු පිළිබඳ නිවාකරණය කරලා රටට රජයට ලාභයක් ලබා දෙන්න. ඒකත් මම හංසාත් ගත කරමින් මගේ වචන ශ්‍රාවකය අසම් කරන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට තේනුක විධානගමගේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අද දවසේ වැසීර්ෂයන් සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් විශේෂම ස්තුතියන්ත වෙනවා. වගේම විශේෂයෙන් අද මහවැලි නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්න හින්දා අපි හේතුමාට මතක් කරනවා 1982 මහවැලි සී කලාපය ආරම්භ වෙන්නේ. ඒ ප්‍රධානම ජීවන උපාය ඉදිර ගොවිතා නතාව ගොවිතැන් කරනවා. මේ වනකොට ඔවුන්ගේ ගොවිතැන් වලට වැව්වලින් හරි අඩක් 50% රොන් මඩ වලින් ඉරලා ඉතිරිලා තියෙනවා කියන එක අපි ඔබතුමාට මතක් කරනවා. එහෙනම් අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඉතා ඉක්මනින් මේ සඳහා ගොවිතැන් නතාවකිට වෙලාවට ජලය ලබා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. එහිඳා ජලය රඳවා ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා මෙන් ඉතාම කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම සී කලාපේ මයංගනේ ගිරාඳුර කෝටේ සී කලාපේ මහවැලි රයිති වැව් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ රොන් මඩ වලින් පිරලා තියෙන්නේ. එහිඳා ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න කියනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ තියෙන සුළු වාරි මාර්ග පද්ධතියේ 80% පමණ මේ වෙනකොට අවුරුදු 30ක් වඩා පැරණි වෙලා තියෙන්නේ. ඒවා ප්‍රතිසංස්කරණය සිදු වෙලා නැහැ. එහෙනම් මම ඔබතුමාට යෝජනාවක් ඉදිරි ඉල්ලීමක් ඉදිරි කරනවා මේ ගොවිධනතාවගේ ප්‍රශ්නයට ඒ අවශ්‍ය වැඩපිළිවෙල කරලා දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම එවගේම ඔබතුමාගෙන් සුළු වාර මාර්ගයත් එකම මහා වාර මාර්ගයේ 150ක් නඩත්තු කඩයුතු තියෙනවා. ඒ වයින් පැරණි මෙහෙලා තියෙනවා. ඒවටත් අවශ්‍ය කඩයුතු කර දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මහවැලි සීකලාපයේ ප්‍රතිශේෂිවල මහවැලියේ යටතේ නඩත්තු වෙන පාරවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු ගානකින් ඒවා හදලා නැහැ. ඒ නිසා ගොවි ජනතාවට විශාල ගැටලු තියෙනවා. පෞගේ කාලේ ඔබතුමා දකින්නත් ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයක් තිබ්බා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ පාරවල් ටික මහවැලියේ සිද්ධ වෙන්නේ නැත්තම් එක්කෝ පළාත් පාලන ආයතනයකට හෝ පළාත් සභාවට පවරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු ලබා ගන්න කටයුතු කරන්න ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඒවා නඩත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා ඔබතුමා ඉල්ලනවා. ඒ වගේම අනෙක් එක තමයි මහවැලියට අයිති විශාල ඉඩ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම විශාල ගොඩනැගිලි ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒව ඔක්කොම දිරාපත් වෙලා කඩා වැටෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශවලට පැමිණෙන රජයේ නිලධාරීන්ට ඉන්න තැන් නැහැ. ඉතින් ඔබතුමාලගේ අධීක්ෂණය යටතේ ඒවා අස්තුමේන්තු කරලා ඒ නිලධාරීන්ට ඒව අලුත් ඇරියා කරගෙන කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීමත් ඔබතුමාටකින් කරනවා. ඒ වගේම අනිත් එක තමයි 1982 පදිංචි කරපු පිටපලාත් වලින් ගෙනල්ලා තමයි මහවැලි කලාපය ආරම්භ වෙන්නේ. ඒ තුල පදිංචි කරපු මිනිස්සු අදර ජීවත් වෙනවා. ඒගොල්ලොන්ගේ ඉඩම් වලට තවම ඉඩමේ බලපත්‍රය ලැබිලා නැහැ. ඒ වගේම ගරු අමාත්‍යතුමනි,
ඉඩමේ තව විනාඩියක්
කාලේ ඉඩමේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්න ඒගොල්ලොන්ගේ පවුල් වල කට්ටිය අනුපවුල් පවුත්පත් වෙලා ඉන්නවා. සමහර ඉඩම් වල දෙමව්පියන්ගේ ඉඩමෙන් තමන්ගේ ළමයින්ට ඉඩම ගයක් හදන්න දීලා දෙනවා. නමුත් අනවස ඉදිකිරීම කියලා නිලධාරීන් ලැබිලා කඩා ඉවත් කරන්න යනවා. ඒද මේ අනුපවුල් වලට සදා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම පෞගිය කාලේ 2011 විශේෂ බලතල අයිතුව මහවැලි කලාපයක් බවට පත් කර රිදීමාලියද්ද ප්‍රදේශයේ ඒ තුල ඔබතුමාට මතක් කරන්න ඕනේ ඇකිරියංගුඹර දෙහිගම කියන ප්‍රදේශයේ අක්කර 400ක වගා කරගෙන හිටිය මේ මහවැලි කලාපය බවට පත් කරන්න කලින් හැබැයි මේ වෙනකොට නඩු 163ක් මෙහකලා දිනෝ දැනට මයිංගන මහේස්ත්‍රාත් අධිකරණේ නඩු 49ක් දාලා තිනෝ අනවසර ඉදිකිරි අනවසර වගා කරනවා කියලා. ඒකම විශේෂ අවධානයක් ඔබතුමාට යොමු කරන්න කියන මොකද මේක මේ කම්පැනි වලට මේ ඉඩම් ලබා දෙන එක කර්මාන්ත ශාලාවල හදනවා කියලා ඉඩම් පවරන්නේ නැතුව මේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ પરම්පරා ගානක් තිස්සේ වගා කරගෙන හිටපු මේ ඉඩම් ටික ඒ මිනිස්සුන්ට වගා කරගෙන යන්න අයිතිය ලබා දෙන්න කියන ඉල්ලීම ඔබතුමාට මතක් කරනවා. මොකද මේ තුලින් යම් යම් පෞගේ කාලෙදී උද්ඝෝෂණ දැක්ක ඔබතුමා දකින්න ඇති. ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට පත් වෙන කලින් ඉඳලා මේ ප්‍රශ්නේ තිබ්බා. ඒද මම ඒ අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. එමෙක වගේම ඔබතුමාට ආරාධනාවකුත් කරනවා. මේ ප්‍රදේශයට එන්න නිරීක්ෂණ චාරිකාවක් අදා ඇවිල්ලා මේ මිනිසුත් එක්ක සාකච්ඡා කරගෙන මේ ප්‍රශ්නයට
විසඳුමක්
ලබා දෙන්න කියන ඉල්ලීමත් ඔබතුමාගේ මම
කරනවා. ඔබතුමාගේ කාලය අවසන්.
එද බොහොම ස්තුතියි. ඉඳන් මගේ මේ කතාවේ අප මේ ලේඛන ටික හෑන්ඩ්සාඩ් ගත කරගෙන වෙන කරුණ ඉල්ලා සිටිනවා ඔබතුමාගේ.
මේ ළඟට අතිගරු ජනාධිපතිතුමා.
ගරු සභාපතිතුමියනි, 2019 වර්ෂයේ වාර්ෂික ආයවැය යෝජනා පිළිබඳව පවත්වනු ලබන විවාදයේදී විශේෂයෙන්ම මට අයත් අමාත්‍යංශ දෙකක් මහවැලි සහ පරිසර ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව අද උදෑසන සිට පැවැත් වූ දෙපාර්ශවයේම සාකච්ඡා වලට මම සවන් දුන්නා. ඒ අදහස් ගැටළු යෝජනා යම් යම් යෝජනා චෝදනා පැමිණිලි ඒ ඉදිරිපත් කළ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ ගරු සභාව තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක් සහ රජයක් විදියට සියලු දෙනාම තම තමන්ගේ අදහස් මත ඉදිරිපත් කිරීමේ අයිතිය සහ නිදහස තහවුරු වූ රටක එවැනි අදහස් ප්‍රකාශ කිරීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන්ම පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු කීපයක් මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහිදී අද සාකච්ඡා වූ කරුණු තුල පරිසර සංරක්ෂණය පිළිබඳව කරුණු රාශියක් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වුණා. පරිසර සංරක්ෂණයේදී අපි රට වශයෙන් මුහුණ දෙන ගැටලු කීපයක් තිබෙනවා. මම අහගෙන හිටියා කරපු කතාවල්වල ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළා රට වශයෙන්ම තිබෙන කැලිකසල ප්‍රශ්නය පිළිබඳව. දැන් කැලිකසල ප්‍රශ්නයේදීත් මම හිතන්නේ අපි කාටත් මේ ගරු සභාවේ අවබෝධයක් තිබෙනවා. කොළොන්නාව කුණුකන්ද කඩාවැටීමේ තැන ඉඳලා අපි ඒ සඳහා යෙදූ යම් යම් විසඳුම් සහ පිළියන් වගේම රජයක් විදිහට ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත්. ඒ වගේම කොළඹ නගරයේ එක්වන කැලිකසල් පිළිබඳව ප්‍රශ්නය තවමත් විසඳී නොමැති නිසා පැහැදිලි ස්ථාවර තත්ත්වයකට ඒ සඳහා තමයි පුත්තලම ප්‍රදේශයේ අරුවක්කාලු ප්‍රදේශයේ අපි විදේශාධාරත් ලබාගෙන ව්‍යාපෘතියක් ආරම්භ කළේ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල බොහෝ ප්‍රදේශ කිව්වොත් සමහර විට සමහර ප්‍රදේශ ඉවත් වෙනවා. නමුත් සෑම ප්‍රදේශයකම දකින පොදු ප්‍රශ්නයක් තමා කැලිකසල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඕනෑම රජයක් ගන්නා තීන්දුව තීරණවලදී කැලිකසල තිබෙන ස්ථානවලින් ගෙන ගොස් වෙනත් ප්‍රදේශයකට දැමීමේදී ඒ ප්‍රදේශවල ජනතාව ඊට විරුද්ධව ඉදිරිපත් වෙනවා. ඊට නායකත්වය දෙනවා ගෞරවනීය පූජක පක්ෂයත්, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ඒ වගේම කතෝලික පියතුමාලා, මුස්ලිම් මවුලවතුමාලා, මේ සෑම කෙනෙක්ම මේ කැලිකසල ප්‍රශ්නේදී ඉදිරියට එනවා රටේ සෑම තැනක. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි. දීර්ඝ කාලයක් පහුගිය අවුරුදු 15ක් 20ක් 25ක් ගත්තොත් මේ කැලිකසල ප්‍රශ්නේ විසඳීමට අනුගමනය කරන පරිසර විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව සාමාන්‍ය ජනතාවට ඇති අවබෝධයේ අඩුකම බොහෝ වෙලාවට මේ විරෝධතාවලට බලපානවා. ඒ නිසා රජයක් විදිහට පොදු තීන්දුවකට තීරණයකට යා යුතු වෙනවා සමස්ත සැලැස්මක් තුල මුළු රටේම කැලිකසල කළමනාකරණයේදී රජයේ මොන විදිහේ තීන්දුව තීරණ ගත යුතුද කියලා. එවැනි තීරණයක් ගැනීමේදී ඒ ප්‍රතිපත්ති තීන්දුවක් වෙනවා රජයක් විදිහට. ඒ ප්‍රතිපත්ති තීන්දුවක් ගැනීමේදී අපිට කිසියම් පාර්ශවයක විරෝධතාවය නොසලකා රට වෙනුවෙන් ඒ තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. දැන් මහනුවර ගත්තත් මහනුවර ගොහාගොඩ කැලිකසල කන්දාද බරපතල ප්‍රශ්නයක්. ඒ වගේ මට නම් වැලක් කියන්න පුළුවන් කැලිකසල ප්‍රශ්නේ විසඳීමේදී ඇති වෙලා තිබෙන විරෝධතා නිසා තමයි බොහෝ වෙලාවට ප්‍රශ්නේ විසඳීමේ ප්‍රමාදයන් තිබෙන්නේ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශපාලන පක්ෂභේදයකින් බැහැරව කැලිකසල කළමනාකරණය පිළිබඳව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් සැලසුම් පිළිබඳව මා හිතන්නේ අපි අවශ්‍ය වැඩපිළිවෙලක ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය මා ඉතාමත්ම දැඩි ලෙස දකිනවා. අනික් කාරණය තමයි කැලිකසල ඉවත් කිරීමේ කාර්යයේදී අද අපි සෑම කෙනෙක්ම දන්නවා කැලිකසල පිළිබඳව සම්පූර්ණම නීතිමය වගකීම තිබෙන්නේ පළාත් පාලන ආයතනවලට. පළාත් පාලන ආයතනවලට අද තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ආයතනවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නැහැ, මැෂින් නැහැ, එස්කවේටර් නැහැ, ට්‍රැක්ටර් නැහැ, කුණු වදින අවශ්‍ය වාහන නැහැ. ඉතින් මේ ප්‍රශ්නයත් අද ලෙස බලපානවා. ඒ නිසා පළාත් පාලන අමාත්‍යාංශය හරහා සියලුම පළාත් පාලන ආයතනවලට යන්ත්‍ර සූත්‍ර ලබා දීම අවශ්‍ය වෙනවා. අපි දන්නවා අති විශාල මුදලක්, බිලියන් ගාණක් වැය කළ යුතු දෙයක්. එහෙත් එසේ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දෙන්නේ නැතුව කිසිදු පළාත් පාලන ආයතනයකට තමන්ගේ කැලිකසල අදින්න වෙනත් ප්‍රදේශවලට දාන්න පුළුවන්කමක් නැහැ. 90%ක් පළාත් පාලන ආයතනවල මේ ප්‍රශ්නේ තිබෙනවා. ඉතින් එක පැත්තකින් පළාත් පාලන ආයතනවල තිබෙන යන්ත්‍ර සූත්‍ර සහ වාහන හිගය අනිත් පැත්තෙන් කැලිකසල දැමීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගී කරමින් හදන සැලසුම් සමග ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම ඇතිවන ජනතා විරෝධයක්. රටේ ඕනෑම ප්‍රදේශයක මේ විරෝධය ඇති වෙනවා. මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලත් මට මතකයි පොළොන්නරුව ප්‍රදේශයේ මැදිගිරිය වගේ ප්‍රදේශයක ඉතාමත් ජනගහණය අඩු ප්‍රදේශයක මේ විදිහේ කැලිකසල දමන්න ගිහිල්ලා ඒ ගම හරහා වාහන යනවායි කියලා යන්න දුන්නේ නැහැ ජනතාව විරුද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි කාගේත් වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. මොකද කුණු කඳු ගොඩ ගැසෙන එක අපිට ඒක පක්ෂ ભેදයකින් බලපාන කාරණයක් නෙවෙයි, ආගම් කුල ජාති ભેද ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මුළු මහත් මානව සමාජයට වගේම සියලු සත්වයාට ස්වභාවික සම්පත් සියල්ලේ පෝෂණය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා කැලිකසල ප්‍රශ්නය පිළිබඳව මේ තිබෙන ගැටලු දෙක ජාතික ප්‍රතිපත්තියක් තුළ විසඳා නොගත්තොත් මේ කැලිකසල ප්‍රශ්නය විසඳන්න පුළුවන්කමක් නැහැ. අනික් කාරණය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විදිහට මා ඉතාමත් සතුටු වෙනවා. අද අපිට මොරගහ කන්ද කළුවඟ ජලාශයේ වැඩ කටයුතු රාශියක් අපි අවසන් කරලා තිබෙනවා. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු 95%ක් අවසන් වෙලා තිබෙනවා. මේ වර්ෂයේ අවසන් වෙනකොට උමාවේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒ වගේම මම උදේ සිට ආගෙන සිටියා මේ ඉඩම් දීම පිළිබඳව යම් යම් දූෂණ වංචා දේශපාලන පක්ෂ ભેදයෙන් කටයුතු කරනවායි කියලා මහවැලි ව්‍යාපාරයේ තුල මම දැක්කා. උදේ චෝදනා ස්වරූපයෙන් කතා කරනවා. ඉඩම් ආඥා පනත තුල මේ රටේ ඉඩම් නැති කෙනෙකුට ඉඩම් දීමේදී කිසිඳු ආකාරයකින් දේශපාලන පක්ෂ ભેදයෙන් ඒ කරන්න පුළුවන්කමක් නැහැ. පැරණි ගොවි ජනපද ව්‍යාපාර ගත්තත් අද මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගත්තත් ඒ වගේම රජයක් විදිහට තිබෙන යම් කිසි ප්‍රදේශයක ඉඩම් දීමේ කටයුතු ආරම්භ කළත් ඉඩම් තිබෙන බව ගැසට් කරලා අයිතුම් පත්‍ර කැඳවලා ඒ ගැසට් නිවේදන අනුව පරීක්ෂණ පවත්වලා ඒ පරීක්ෂණයකදී ප්‍රධාන වශයෙන්ම ඉඩමක් ලබා ගැනීමට සුදුසු වන්නේ අංක 1 ඉඩමක් නොමැතිකම, අංක 2 විවාහය, අංක 3 වැඩිපුර ලකුණු වැටෙන දරුවන්ගේ සංඛ්‍යාව, ඊළඟට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම. මේ කියන කරුණු ඉතාම අපක්ෂපාතී මධ්‍යස්ථ නිලධාරීන්ගෙන් මේ ඉඩම් සඳහා සුදුසු තෝරන්නේ. එහෙම නැතුව කිසියම් දේශපාලන පක්ෂ පදනමකින් මන්ත්‍රීවරුන්ට හෝ ඇමතිවරුන්ට හෝ ඉඩම් ලයිස්තු හදන්න දෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙලත් නැහැ. ඒ නිසා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විශේෂයෙන්ම මොරගහ කන්ද ජලාශයේ නැවත පදිංචි කිරීම තිබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ විසෝපුර කියන ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයට අපි ඉල්ලීම කළා නැවත පදිංචිකරුවන්ට මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ගල ප්‍රදේශයේ මොරගහ කන්ද ජලාශයෙන් ඉඩම් යට වූ අයට ඒ ප්‍රදේශයට එන්න. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ගල ප්‍රදේශයේ ඉඩම් යට වෙච්ච අය ඒ සෑම කෙනෙක්ම ප්‍රතික්ෂේප කළා පොළොන්නරුවට පදිංචියට. එීම ඒගොල්ලන් මාතලේ දිස්ත්‍රික්කෙම ඉඩම් ඉල්ලුවා. අපි මාතලේ දිස්ත්‍රික්කෙම මේ අයට ඉඩම් දුන්නා. ඒ වගේම ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ නොමැති වන්දියක්, අති විශාල වන්දියක් අපි ලබා දුන්නා මොරගහ කන්ද ජලාශයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවට. ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමවලට අති විශාල මුදලක් වැය කරලා විශාල ඇල්ලවල් හදලා මහවැලියෙන් පාසල්, රෝහල්, පරිපාලන කාර්යාල ඒ සියල්ල හදලා අංග සම්පූර්ණ ගම්මානවලට මාතලේ දිස්ත්‍රික්කෙන් ආවේ නැහැ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට දෙන්න ඉඩම් තීන්දුව කළා. ඒ තීන්දුවෙදිත් මම තීරණයක් ගත්තා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නෙවෙයි මැදිරිගිරිය, මැතිවරණ, කොට්ටාසය අයට ඉඩම් දෙන්න. ඒ සඳහා අපි ඉඩම් කච්චේරියක් පැවැත්වුවා, පරීක්ෂණ පවත්වලා ඒ අනුව තමයි දැන් ඉඩම් දීගෙන යන්නේ. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුට වුණා විදිහට ලයිස්තුවලට ඉඩම් දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතාම අපක්ෂපාතීව ඒ කටයුතු කරන්නේ. අනිත් එක විරෝධතා වලටත් ගැසට් කළා. මේ ඉඩම් ලේඛනයේ සුදුසු අය තෝරගෙන තිබෙන විරෝධතා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඒකත් ගැසට් කරනවා. ඉඩම් කච්චේරියක සාමාන්‍ය නීතිය සහ ප්‍රතිපත්තිය. ඒ නිසා කිසිදු ආකාරයක වංචාවක්, දූෂණයක්, දේශපාලන පක්ෂ ભેදයෙන් කිරීමක් සිදු වෙලා නැහැයි කියන එක මම ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මීලාට මම වචන ස්වල්පයක් කතා කිරීමට ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂයෙන්ම යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවට වඩා දැන් මාස 3මාර්ග කාලයක් වෙනවා මම පොලිසිය ආරක්ෂක අමාත්‍යංශයට අරගෙන මම යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවටත් පොලිසිය විශේෂ කාර්ය බලකාය ඒ සියලු දෙනාටම මම රජයේ විදිහටත් පෞද්ගලිකවත් රටේ ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා විශාල වැඩ කොටසක් ඒගොල්ලන් ඉටු කරනවා අද යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව රටේ සංවර්ධනයට විශාල කැපකිරීමක් කරනවා දේශපාලන නායකත්වයන් තුලින් මොන විදිහේ විවේචන සහ විග්‍රහ කළත් උතුරේ සාමාන්‍ය ජනතාව ගරු සභාපතිතුමියනි අපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ඉතාමත් හිතවත් ඉතාම හිතේසි දැන් මාස කිහිපයකට පෙර ඇතිවෙච්ච විශාල ගම් වතුරේදී ඉරණවඩු ජලාශයේ ගලා යාම නිසා එෙහිදී ත්‍රිවිධ හමුදාවේ ජනතාවත් එක්ක ගම් වතුරෙන් විපතටපත් වෙච්ච ජනතාව බේරා ගැනීම සඳහා කටයුතු කළ ආකාරයේ ආපදා තත්ත්වයක් ඇතිවෙච්ච වෙලාවේ උතුරේ ජනතාව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පිළිබඳ විශාල විශ්වාසයක් හිතවත්කමක් මිත්‍රශීලීභාවයක් ඇති කරගෙන තිබෙනවා ඒ ගම්වලත් රජයේ සංවර්ධන කටයුතු උතුරු වගේම රට වශයෙන් ගත්තහම ත්‍රිවිධ හමුදාව විශාල වශයෙන් කරනවා ඒ වගේම ආපදා තත්ත්වයන් මේවා මම පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ ත්‍රිවිධ හමුදාව කිසිම විදියකින් අපි දුර්වල කළා නැහැ ශක්තිමත් කරලා තිබෙනවා අවශ්‍ය සම්පත්වල අඩුපාඩුකම් තිබෙනවා නාවික හමුදාවට අවශ්‍ය නැව් විශේෂයෙන්ම අඩුපාඩුවක් තිබෙනවා ගුවන් හමුදාවට අවශ්‍ය ගුවන් යානාවල අඩුපාඩුවක් තිබෙනවා විශේෂයෙන්ම නාවික සහ ගුවන් හමුදාවලට අවශ්‍ය තාක්ෂණික අංශවල ඉංජිනේරු අංශවල නිලධාරීන් බඳවා ගැනීම අපිට එක පැත්තකින් විශාල වශයෙන් විදේශ ආදායම රටට ලැබෙන දෙයක් ඒ මොකද නාවිකයින් ඒ වගේම ගුවන් නියමුවන් අපි පුහුණු කරලා ඒගොල්ලන්ට පිටරට යවපුවාම අපිට විශාල ආදායමක් ඒ තුල ලබා ගන්න පුළුවන් ඒක නිසා නාවික සහ ගුවන් ශ්‍රේෂ්ත්‍රයේ විශේෂයෙන්ම ඉංජිනේරු අංශ තාක්ෂණ අංශ මේ යුද්ධයක් නැති රටක වඩා වර්ධනය කිරීම ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත් මොකද ඒකෙන් රට ඇතුළට ලැබෙන ප්‍රයෝජනය වගේම විදේශ ආදායමක් එනවා රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳෙනවා ඒක නිසා යුද නාවික ගුවන් ඉතාමත් විනයගරුක ජනතාවගේ ප්‍රසාදයට පත්වෙච්ච හමුදාවන් විදිහට ඒවා ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය අපි කිසිසේත්ම දුර්වල කළා නැහැ අනික් කාරණේ තමයි පොලිසිය පිළිබඳව කතා කරන විට දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා 85000ක් විතර මේ 85000ක් විතර පොලිස් දෙපාර්තමේන්තුව වගේම ඒ යටතට තමයි විශේෂ කාර්ය බලකායක් ඇතුල් වෙන්නේ දැන් ඔබ සෑම කෙනෙක්ම දන්නවා අපරාධකරුවන් මර්ධනය කිරීම මෙල්ල කිරීම පාතාලය මත්කුඩු ජාවාරම් මේදී විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍ය නාශකාංශය විශේෂයෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කරන විශේෂ ඒකක මේ සියල්ල විශාල කැපකිරීමකින් කටයුතු කරන්නේ අපිට අපේ රට වශයෙන් අවශ්‍ය නව තාක්ෂණික උපකරණ අපිට නැහැ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ඇත්තෙම පහුගිය අවුරුදු හරිනම් මේ 83 තමයි අපේ රටේ විෂ මත්ද්‍රව්‍ය අහුනේ ඒ 83 අහුවෙච්ච වෙලාවෙම එදා ඒ රජයන් ඉඳලම මේ තාක්ෂණික උපකරණ රට ඇතුළට ගෙනාවා නම් මේ මත්ද්‍රව්‍ය මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහාත් මේවා මර්ධනය සඳහාත් නව තාක්ෂණික උපකරණ අපි ලබා ගැනීමට මේ වෙලෙ විට කටයුතු කරලා තිබෙනවා. මේ විශාල වැටලීම් කළා තුග ගණන් අත්අඩංගුවට ගන්න නව තාක්ෂණික උපකරණ නැතුව බටහිර රටවල්වල යුරෝපීය රටවල්වල මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නයක් බරපතල ලෙස පැන නගින්නේ නැත්තේ ඒ රටවල අධි තාක්ෂණික උපකරණ තියෙනවා මත්ද්‍රව්‍ය හඳුනා ගන්න. ඒ නිසා අධි තාක්ෂණික උපකරණ තිබෙන රටවල්වල මත්ද්‍රව්‍ය පිළිබඳව ඒ රටවල්වලට ලොකු අභියෝගයක් නැහැ. අපි නිකම්ම අපේ තිබෙන මේ පරණ ආයුධයත් එක්ක තමයි මේ ජාවාරම් කාර්ය වටලන්න යන්නේ. ඒ වගේ මත්ද්‍රව්‍ය සොයාගන්නේ සාමාන්‍ය නිලධාරීන්ගේ තිබෙන දැනුම සහ බුද්ධිය තුල. ඉතින් ඒ නිසා කිසිම අධි තාක්ෂණික උපකරණයක් නොමැතිව මත්ද්‍රව්‍ය සොයාගෙන වැටලීම් කළා ඒවා අත්අඩංගුවට ගන්න. පොලිසිය විශේෂ කාර්ය බලකාය නීති විරෝධී මත්ද්‍රව්‍ය කාර්යාංශය යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව සුරාපද දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සෑම ආයතනයකම මේ නිලධාරීන් ජීවිත කැපකිරීමෙන් ඒ කරන මහා පරිත්‍යාගය අපි ඉතාමත් අගය කරන්න ඕන. ඒ නිසා තමයි මම පොලිසිය බාරගත්ත පළවෙනි මාසෙම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සේවා එගයීම් ජනාධිපති සම්මාන දීමක් ක්‍රියාත්මක කළේ. ඒ වගේම අපි ඊයේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රේගු නිලධාරීන්ට ජනාධිපති සම්මාන සහ සේවා එගයීම් කළා. ඒ වගේම මේ අයගේ පහසුකම් තත්ත්වය ගත්තාම මම හිතන්නේ මේ රටේ අපි පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව අලුතෙන්ම හිතනවා නම් අපි සෑම කෙනෙක්ම හොඳයි කියලායි මම හිතන්නේ. මොකද අපි ඉහළම සංවර්ධනයක් තිබෙන රටක් නෙවෙයි, සංවර්ධන වෙමින් පවතින මධ්‍ය ආදායම ලබන රටක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවා තත්ත්වය ශක්තිමත් කරන්න, වඩාත් මිත්‍රශීලී මහජන සේවාවක් බවට පොලිසිය පත් කරන්න, ඒ වගේම ඔවුන් යහපත් තෘප්තිමත් මානසිකත්වයකින් සිය සේවාවන් ඉෂ්ට කරන්න සුදුසු පරිසරයක් හදන්න ඕනේ. පොලිසියේ සාමාන්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය රාළහාමි කෙනෙකුගේ ඉඳලා අපි ගත්තොත් ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක් දක්වා CI කෙනෙක් දක්වා ඔහුගේ රාජකාරී ජීවිතය ඇත්තටම කියනවා නම් ඛේදවාචකයක්. මේ ගැන අපි හිතන්න ඕනේ. පොලිසිය විවේචනය කිරීම හෝ නිලධාරීන් පොලිසිය අගෞරවයට හෝ පත් කිරීම මම දකින්නේ කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ උගතුන් පවා මහපාරේදී පොලිසිය සාමාන්‍යයෙන් රාළහාමි කෙනෙක් ට්‍රැෆික් මොනවාහරි වැරද්දක් කරලා අල්ලගත්තොත් ඉතාම නරක වචනවලින් බැනලා එතනින් යන එක තමයි කරන්නේ. නමුත් පොලිසිය රාළහාමි කියලා මේ පුංචි මිනිස්සු පොලිසියේ ඉන්න කන්න නැතුව පැය 12ක් හිටගෙන ඉන්නවා. කිසිම පොලිසිය නිලධාරී කෙනෙක් පැය 8 සේවේ නැහැ, පැය 12 සේවේ ඉන්නේ. කන්න නැහැ, වතුර නැහැ, වෙලාවට අවශ්‍ය කිසිම පහසුකමක් නැහැ. ඒ ඔක්කොම රෝගීන් වෙනවා. ඉතින් මේ තත්ත්වය ගත්තාම ඒ අයට අවශ්‍ය පහසුකම් දීමත් ඒ වගේම පොලිස් සේවාව උසස් ගුණාත්මක ප්‍රමිතියක සේවාවක් බවට පත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා දැන් මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරගෙන යනවා. පොලිසියට අපරාධකරුවන් මෙල්ල කිරීමට සහ ඒවා පාලනය කිරීමට තිබෙන නීති රීති හුඟක් සංශෝධනය කළ යුතුව තිබුණා. ඒවා අවුරුදු ගාණක් පැරණි වෙලා ඒ අලුත් නීති රීති මේ මාස 3 තුල මම සංශෝධන කටයුතු අවසන් කරලා තිබෙනවා. ඒ වගේම අලුත් පනත් හැදීමට දැනට නීතිපති දෙපාර්තමේන්තුවට සහ ආයතනවලට බාර දීලා තිබෙනවා. ඒ නිසා මේ සියලුම ප්‍රශ්නවලදී පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ සේවාව ඔවුන්ට ඒ විදිහට කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ අවශ්‍ය මූලික වෙනස්කම් පහසුකම් ඒ පොලිස් නිලධාරීන්ට දීලා මේ පොලිස් දෙපාර්තමේන්තුව මම අමාත්‍යංශයේ බාර අරගෙන පවත්වපු සාකච්ඡාවලදී මම සොයාගත්ත දෙයක් තමයි ඒ වෙන විට පොලිස් ස්ථාන 30ක් තිබුණා, එකම වාහනයක්වත් නැහැ. ඒ පොලිස් ස්ථාන 30ට එකම වාහනයක්වත් නැහැ. එතකොට පොලිසිය බාර හිටපු ඇමතිවරු අමාත්‍යංශවල හෝ පහුගිය කාලය තුළ ඇත්තටම වගකීමක් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම. ඒ අනුව මම නියෝග කළා වහාම මිල ගණන් කැඳවලා ඒ පොලිස් ස්ථාන 30ට අඩු වශයෙන් එක වාහනය ගන්නවත් වාහන 30ක් දෙන්නයි කියලා. ඉතින් මේ වගේ තත්ත්වයන් වල අපි හිතන්න ඕනේ මේ යුනිෆෝම් එක යට නිල ඇඳුම යට ඉන්න සාමාන්‍ය දුප්පත් පවුල්වල නිලධාරීන් තමන්ගේ සේවය මොනතරම් අසීරුවෙන් අමාරුවෙන්ද කරන්න කියලා. ඒ නිසා මේකට ජනතාවගේ සහයෝගය තියෙන්න ඕනේ. සෑම කෙනෙක්ම පොලිස් සේවාව දෙස අපි අලුතෙන් හිතන්න ඕනේ. ලෝකේ සංවර්ධනය වෙච්ච රටවල් වල ඔබ දන්නවා බොහෝ වෙලාවට පොලිස් නිල ඇඳුමක් හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. සාමාන්‍ය සිවිල් නිල ඇඳුමක් සමහර රටවල් වල පාවිච්චි වෙන්නේ. ඒ නිසා මේ තත්ත්වයන් අනුව පොලිසිය අපි වෙනස්කම් රාශියක් කරනවා. ඒ තුල මම විශ්වාස කරනවා මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව අපි ආණ්ඩුවක් විදිහට ගෙන එන වැඩපිළිවෙලට අද රටේ සෑම කෙනෙකුගේම සහයෝගය ලැබිලා තිබෙනවා. කිසිදු දේශපාලන පක්ෂභේදයකින් තොරව සියලු දෙනා සහයෝගය දෙනවා. මම ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා අපිට ඒ කටයුතු වලට දෙන සහයෝගය පිළිබඳව. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂයෙන් STF මේ ආයතන නිලධාරීන්ගේ ලොකු ප්‍රබෝධයක් උනන්දුවක් අද ඇති වෙලා තිබෙනවා. රුපියල් බිලියන් ගණන් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලගන්නවා, අපි ඒවා විනාශ කරනවා. ඒ වගේම නීති ශක්තිමත් කරනවා, දඬුවම් ශක්තිමත් කරනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි පොලිස් සේවාවේ ගුණාත්මක තත්ත්වය වඩාත් වර්ධනය කරන්න, වඩා මිත්‍රශීලී පොලිස් සේවාවක් ඇති කරන්න ඒ පහසුකම් ලබා දීලා අවශ්‍ය සම්පත් ලබා දීලා මේ වෙනස්කම් කරන බව විශේෂයෙන් මා ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අද දවසේ මේ මහවැලි පරිසර අමාත්‍යංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදා සහ පොලිසිය පිළිබඳවත් සාකච්ඡාවට සංවාදයට ලක්වන අවස්ථාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඉදිරිපත් කළ මැති අමුතුරු ඒවා සැලකිල්ලට අරගෙන යම් යම් ගැටළු ප්‍රශ්න තිබෙනවා නම් ඒවා විසඳන්න මම ක්‍රියා කරනවා. අපේ පරිසර මහවැලි රාජ්‍යමිතුමා විශේෂයෙන්ම මාන්නපෙරුම රාජ්‍යමිතුමා ඉංජිනේරුවරේ ඉතාම දක්ෂ ලෙස ඉතාම හොඳින් ඉතාම අවංකව කටයුතු කරන රාජ්‍යමිතුවරේ මම සතුටු වෙනවා එවගේ රාජ්‍යමිතුවරේක් මට ලැබීම පිළිබඳව. ඒ වගේම රුවන් විජේවර්ධන ඇමතිතුමා රාජ්‍යමිතුවරයා විදිහට ඉන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ එතුමත් ඒ විදියයි දේශපාලන ශාස්ත්‍රයේ ගත්තිට මේ චරිත දෙකම අවංක චරිත දෙකක්. මට මම විශ්වාස කරනවා මටම ගැළපිච්ච දෙන්නෙක් තමයි මට හම් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ මගේ ප්‍රතිපත්ති වලටම හරියන දෙන්නෙක් මට හම් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි දෙන්න මම හොයාගත්තෙත්. මේ ඉතින් දැන් අද දවසේ වුණත් මම වෙනත් වැඩ කටයුතු කරන ගමන් ඒ දෙන්නට තමයි මේ විවාදේ කටයුතු බාර දීලා තිබුණේ. ඒ නිසා මම ඒ දෙන්නට මගේ සම්පූර්ණ ඒ කටයුතු වල කරන්න බලය වගකීම් මම ඒ දෙන්නට පවර්ලා තිබෙනවා. ඒ දෙදෙනා ඉතාම උනන්දුවෙන් අවංකව කටයුතු කරනවා. ඒ නිසා රාජ්‍යමත්‍ය උරු දෙපළටත් අමාත්‍යංශ දෙකේ අමාත්‍යංශ ලේකම්තුමාලා ඇතුළු සියලු කාර්ය මණ්ඩල ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිතුමා ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරමින් මම නවතිනවා. තිරුවන් සරණයි.
ඔබ ස්තුතියි අධිකාර ජනාධිපතිතුමනි. මීළඟට ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා. ඔඩ ප්ලීස් මේ අවස්ථාවේදී මුලාසනය සඳහා ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා පැමිණවා ඇත.
ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා
නමෝ බුද්ධාය. අතිගරු මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ කතාවට පස්සේ මේ සභාවට වචන ස්වල්පයක් කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. එතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරා. අද විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් පාරිසරය පිළිබඳවත් වෙන් කරන දායවැයේදී එතුමා ඒ වගේම ප්‍රශංසා කරා නියෝජ්‍ය අමතුරුන් දෙන්න රාජ්‍ය අමතුරුන් ඒ ගැන සන්තෝෂ වෙනවා. මොකද බොහොම අමාරුවෙන් ඒ දෙන්න හොයාගත්තේ කියන එක පොදු වෙන්න දෙයක් නැහැ. මොකද බොහොම අමාරු තමයි හොඳ අය හොයාගන්න කියලා එක ටික දෙනෙක්ින්. අද මේ ඔබතුමාගේ ධර්ම ප්‍රයත්නත් එක්ක සුළු අවිසහ සැහැල්ලු ආයුධ පිළිබඳව යමක් කිය යුතුයි කියලා මම හිතනවා. මේ ආයුධ වෙළඳාම පිළිබඳව ලෝකයේ ප්‍රඥප්තියක් ඇති වෙච්ච වෙලාවක ඔබතුමා මේ රටේ සමස්ත මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගන්න උත්සාහය වගේම අපි දැක්කා හුඟක් ආයුධ සංසරණයක් වෙනවා මේ රටේ. විශේෂයෙන්ම පොලිසිය ඔබතුමාගේ අර්ථ තියෙන වෙලාවේ මේ ගැන සඳහන් කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. නොයෙකුත් අපරාධ රැල්ලක් තියෙන වෙලාවක අපිට තියෙන තොරතුරු අනුව විශාල වශයෙන්ම මේ රටේ නීති විරෝධී ආයුධ පාවිච්චි කරමින් මේ රටේ ඒ ආයුධ වලින් අපරාධ රැස්යක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම 2009 යුද්ධය අවසානයෙන් පසු නොයෙකුත් අන්දමේ ආයුධ ලැබුණා. මේ ආයුධ සමාජගත වෙලා තියෙනවා. ඒවා නීති විරෝධී ලෙස සංසරණය වෙමින් අපරාධවලට ඒවා යොමු කරන බව පැහැදිලි. නමුත් 2006 පසු වර්තමානයේ කියන්නේ මේ දැන් මාස 3ක් වගේ කාලයක් වෙනකන් ලංකාවේ නීති විරෝධී ආයුධ සංසරණය සහ කොච්චර විතර ආයුධ තියෙනවද කියලා සොයා ගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. වාර්තා තිබුණෙත් නැහැ. ඔබතුමා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ගැන සතුටුවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා හිංසනකාරී තත්ත්වයන් ඇති වෙන්න මූලික හේතුවක් වෙනවා සුළු අවි. ඒ වගේම මංකුල කෑම් ඒ වගේ නිවාසවල තියෙන ප්‍රශ්නවලදී කාන්තා හිංසනය පිළිබඳවත් විශාල වශයෙන් මේ සුළු අවි සංසරණය පිළිබඳ සාකච්ඡා කළා. ඒ නිසා අපේ රට ලෝකයේ මේ ප්‍රඥප්තිය තාම අත්සන් කළ නැහැ. රටවල් 99ක් අත්සන් කළා තියෙනවා. ඒකෙන් අපිට විශේෂයෙන්ම 71 ගත්තොත් 71 ගල් කටස් වගේ දේවල් වලින් පටන් ගත්ත යුද්ධයක්. ඒ ඊට පස්සේ රජයට පුළුවන් වුණා මර්ධනය කරගන්න. ඊට පස්සේ 83 ඉඳන් ගත්තත් මේ රටේ ආයුධ පැමිණිච්ච නිසා ඒ ආයුධ පාවිච්චි කරන්න පුළුවන් වෙච්ච නිසා තමයි මේ යුද්ධය ගොඩක් දුරදිග් ගියේ. අපි වගේ දූපතකට ආයුධ ගේන්න ගෙනියන්න ලේසි මහා මූදෙන්. ඒ නිසා අපිට අනිත් රටවල් වලට වඩා මේ ජාත්‍යන්තර ආයුධ වෙළඳාමට සහයෝගය දැක්වීම, වෙළඳාම පාලනය කිරීමට සහයෝගය දැක්වීම අපිට වැදගත් වෙනවා. මොකද පතරමක්වත් හදන රටක් නෙමෙයි අපි. ඒ නිසා අපිට රටට මේකට සහභාගී වීමෙන්, එකඟ වීමෙන් කිසිම හානියක් නැහැ. ඒ නිසා මේ ලෝකයේ ආයුධ අලෙවි කරන අයට සමහරට මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව අපි තමුන්නාන්සලාට ඉල්ලා සිටින රජයක් හැටියට ඒ රටට වෙන වාසියක් මිසක් අවාසියක් නෙමෙයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ රටට තියෙන ගෞරවය සහ කීර්තිය ආයුධ සංස්කරණයට විරුද්ධ, විශේෂයෙන්ම නීති විරෝධී ආයුධ සංස්කරණයට විරුද්ධ ක්‍රියාත්මක කිරීමෙන් රටට වාසියක් සිද්ධ වෙනවා. දැන් මේකේ වාර්තා හැටියට ගත්තොත් ලෝකයේ දැන්ට ආයතන 10ක් වගේ තමයි ආයුධ නිෂ්පාදනය කරන්නේ. දැන් රටවල් 96ක, ඒ වගේ සුළු අවි වෙළඳපොළ තුළ රටවල් 13ක් තමයි ප්‍රධාන වශයෙන් හිටින්නේ. ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජර්මනි, ඊශ්‍රායලය, ඉතාලිය, රුසියාව, ස්පාඤ්ඤ, ස්විස්ලන්තේ එක්සත් රාජධානිය, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය. මේ රටවල් වල තමයි 87%ම නිෂ්පාදනය වෙන්නේ. අපි වගේ පොඩි රටවල යුද්ධයක් ඇති වුණා, මේ ආදායම් යන්නේ ඒවට. මොකද මේකේ අපිට ඇති කිසිම වාසියක් නැහැ. ඉතින් මේට අමතරව මේ ආයුධ සංසරණය නිසා අපිට තේරුණා දැන් යම්කිසි අපරාධ වලට හවු වුණාම ඒවැයි සොයාගෙන ගියාම සමහර අවස්ථා අපි දන්නවා ගබඩා වලින් ඒවා නිකුත් කරා කියලා වාර්තා වෙලා තිබුණා. සමහර ඒවා ගබඩා වලින් නැතත් LTT ත්‍රස්තවාදී කාලයේ හම්බු වෙච්ච දේවල් කියලා සොයාගෙන සිටියා. ඒ නිසා මේ ආයුධ පාලනයක් සිද්ධ කරලා ඒ වගේම ආයුධ හවු වුණාට පස්සේ ඒවා අපිට මතකයි දැන්ට අවුරුදු 20කට වඩා යහ කාලෙකදී ඒවා ප්‍රසිද්ධියේ විනාශයට පත් කරා. ඒ තුලින් පණිවුඩයක් යනවා මේ ගෙදරවල් වල මේවා පාවිච්චි කරන්නවත් මේවා අත්‍යවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ වගේම පොඩි කාලයක් මේ ආයුධ නැවත ලබා දෙන්න ඇමනිස්ටි එකක්, එහෙම නැත්නම් මේ කාලය තුල යම්කිසි පිරිසක් කවුරු හරි නදුනවත් කමින් හෝ පරම්පරා හින්දු ආයුධෝ තියාගන්න ඒවායි බාර දෙන කාලයක් දෙන්න ඔබතුමා සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ තුලින් අපිට දැන් මේ රටේ කුඩු එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය නැති යුගයකට ගෙනියන්නත්, ඒ වගේම නිරායුධ කරන එහෙම නැත්නම් ආයුධ පරිහරණයත් නවත්වන්නත්, ඒ තුලින් සමාජය තුළ එවැනි අපරාධ නවත්වන්න ගන්න උත්සාහය විශාල වශයෙන් අපිට බලවයි කියලා අපි හිතනවා.
ගර්මන්තුමා විනාඩි 2ක පමණ කාලය ඔබතුමාට තියෙනවා.
අපිට මේ ඔබතුමා මේ කුණු ප්‍රශ්නය ගැන කියපු නිසා සොලිඩ් වේස් මැනේජ්මන්ට් ගැන නැත්නම් ඝන අපද්‍රව්‍ය අපේ රටේ තියෙන ඝන අපද්‍රව්‍ය වල ගැන වචනයක් කියන්න ඕනේ. ඒක මොකද අපිට තියෙන්නේ බොහොම වතුර වැඩි නැත්නම් මොයිස්චර් කන්ටේනර් එක වැඩි ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ටොන් 12000කට වඩා ප්‍රමාණයක් දවසකට අපිට පාලනය කරගන්න වෙනවා නාගරික ප්‍රදේශවල පමණක්. ඉතින් මේකට තාක්ෂණය පාවිච්චි කළ යුතුයි. අලුත් තාක්ෂණය මිල අධිකයි. රජයේ අනුග්‍රහයක් යම් සිදුරට තිබිය යුතුයි. රජයේ මැදිහත් වෙන්න තුන මෙවැනි තාක්ෂණයක් ගන්න බෑ. එනතුව ඒකෙන් එන නිෂ්පාදන කරන විදුලිය එහෙම නැත්නම් කරන්ට් එක හදන එකෙන් කවදාකවත් කලින් අවුරුදු 10ක් 15ක් ඇතුළත යන මුදල් කව කරගන්න බෑ. ඒ නිසා රටක් දියුණු වෙනවා නම් පාරිසරික වශයෙන් රටක ඇතුළට එනකොට ගමන් මාර්ග, මහමාර්ග වගේම රටේ පිරිසිදුතාවය ගැන අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම ආයෝජකයේ බලනවා රටක කොහොමද මෙවැනි ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නේ. නාගරිකකරණයත් සමග අලුත් ව්‍යාපාර ව්‍යාපෘති එනකොට මේ ඝන අපද්‍රව්‍ය පරිපාලනය වුණේ නැත්නම් ඒ පාරිසරික වශයෙන් වෙන ගැටලුවෙන් විශාල නොයෙකුත් අනිත් ආපදාවන් වලට නගරේපත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ නායකත්වය දීමත්, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමත් ඉතා වැදගත්. එය සමහරට ප්‍රාන්තික වශයෙන් පළාත් පාලන ආයතන වලට ගැටළු වෙන්න පුළුවන්, පළාත් සභාව වලට ගැටළු වෙන්න පුළුවන්. නමුත් මේක ජාතිකමය ප්‍රශ්නයක්. ඒ නිසා මේව අමාත්‍යංශයේ මැදිහත් වීමකින් නීතියානුකූල වශයෙන් වෙනසක් වෙන්න තියෙනවා. ඒවත් කරලා ඒ ක්‍රියාත්මක කරන දරන උත්සාහය සහ ඒ දෙන නායකත්වය අගය කරමින් ඔබතුමා මේ ගෙන යන සමස්ත සමාජයේම පරිවර්තනය සඳහා කරන උත්සාහය අපි අගය කරනවා කියමින් මේ උත්සාහය දිගටම ගෙනගෙන යන්න. ඒ කියන්නේ සමාජය පරිවර්තන කිරීමෙන් අපරාධ රැල්ල නවත්වන්න, කුඩු මත්ද්‍රව්‍ය වලින් මේ රට බේරගන්න, ඒ වගේම මේ ආයුධ සංසරණය නවත්වන්න, ඒ වගේ පාර්ශ්වික වශයෙන් මේ තින දෙවන ප්‍රශ්නයක් අපි මීතටවල මුල්ල වගේ වෙන් ජීවිත සව නැති වුණා. ඒත් ඒක එතනින් ඉවර වුණා. කාටවත් ඒ ගැන හරියාකාර උත්තරයක් දෙන්න බැරි වුණා. අවුරුදු ගණනාවකේ ප්‍රශ්නයට විසඳුමක් තිබුණා. ඒ නිසා මේ සඳහාත් ගන්නා ඒ උත්සාහය සහ අවංක කැපවීම අගය කරමින් උතුමාට මෙම කාර්යය සඳහා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සඳහා අයවැයදී අනුමත කරන්න එමත්ත යෝජනා කරලා තියෙන කරුණුත් තාක්ෂණය සඳහා මීට වඩා මුදලක් වෙන් වුණා නම් හොඳයි කියන අදහස අපි විපක්ෂයෙන් ඉඳන් කියනවා. ඒ ආර්ථික තත්ත්වයේ උඩ මෙවැනි මුදලක් වෙන් කරා වුණත් මීට වඩා මුදලක් වෙන්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් ප්‍රකාශ කරමින් මගේ මේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු තිලංග සුමතිපාල මැතිතුමාට. මීළඟට ගරු රාහු හකීම් මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක් තිබෙනවා.
බිස්මිල්ලා රහමාන් රහීම්. I am pleased to add a few comments on the ministries coming under His Excellency the President, and I am also pleased that he is present in the chamber while I am speaking. Initially, I would like to comment that the armed forces of this country and the police inclusive have been engaged in the post-war period in bringing in reconciliation and assisting in difficult situations to maintain law and order. Particularly, I must thank the armed forces and particularly that of the army and the army commander during the Digana and Ampara riots, particularly in the after the Digana incidents in Kandy. The army had played a wonderful role in restoring public order and seeing that the miscreants would not be left to continue with their carnage. So with those comments, Mr. Chairman, may I initially say a few words in Sinhala about this solid waste management, since His Excellency the President referred to it. Athikaru Janadhipathuman me ganavatravya බැහැර කිරීම පිළිබඳව සඳහන් කළා. එතුමන් සඳහන් කරද්දී කතා කරා මේ අරුවක්කාළු ප්‍රශ්නය පිළිබඳව. මේ අරුවක්කාළු ප්‍රශ්නයේදී අමාත්‍ය මණ්ඩලයේදීත් ඒ වගේම වෙනත් අවස්ථාවලදීත් මාත් ඒ වගේම රිෂාඩ් බදියුද්දීන් ඇමතිතුමා, රංගබණ්ඩාර මන්ත්‍රීතුමා, ඒ වගේම අප්පුහාමි මන්ත්‍රීතුමා වැනි අය මේ පිළිබඳව ඒ පළාතේ ජනතාවගේ විරෝධය පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ඒ පළාත් ජනතාව විතරක් නෙවෙයි, ඒ පළාතේ ඉන්න හැම ආගමක නායකවරු පවා මේ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කරන අවස්ථාවේදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර සාකච්ඡාවක් ජනාධිපතිතුමන් එවැගේම අග්‍රාමාත්‍යතුමන් එකතුව ඒ පළාතේ ජනතාවගේ නියෝජිතයන්ට ලබා දී යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේක බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය පිළිබඳව ජනතාවගේ උද්ඝෝෂණ පවත්වනවා. ඒ උද්ඝෝෂණය පැවැත්වීමට ඒ ක්‍රියාත්මක කරන්නට යද්දී ඒ විෂයභාර අමාත්‍යතුමා ඒ අවශ්‍ය පාර්ශ්වයත් එක්ක හරි හැටියට සාකච්ඡා කරලා කරුණු පහදා දීලා ඒ කළ යුතුයි. අපි පිළිගන්නවා විද්‍යාත්මකව කරන ක්‍රමවේදයක් වුණත් විශේෂයෙන්ම මේ සැනිටරි ලෑන්ඩ්ෆිල් කියන ඒ සංකල්පය හරියාකාරයට ක්‍රියාත්මක වුණත් ඒ පිළිබඳව ජනතාවට තියෙන සැකය අපි තොරන් කර යුතුයි. ඒ පිළිබඳව සාකච්ඡාව ලබා දිය යුතුයි. ඒ සඳහා ගරු ජනාධිපතිතුමන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් දෙපළම එකතු වෙලා ඒ පළාතේ ජනතාවගේ නියෝජිතයන්ටත් ඒ සිවිල් සමාජයේ නායකයන්ටත් ඒ සාකච්ඡාව වහාම ලබා දිය යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් සමගම තව කාරණා කීපයක් සඳහන් කළ යුතුයි. විශේ෷යෙන්ම I need to talk about shifting of armed forces camps in the north and the east. There has been an attempt at shifting camps, and particularly when the civilian communities are affected by the situation of several camps in the north and the east, where private lands are involved. Now, there is a particular question. There is a continuous agitation going on in the town of Silavathurai for the last few weeks. The Silavathurai town has entirely been taken over by the Navy to set up a camp as late as 2009, after the war had come to an end. This Navy camp had been situated. They had identified the entire town comprising of 60 shops, a police station, a mosque. Then there is the Pradeshiya Sabha library, 181 houses. These are all caught up within the Silavathurai Navy camp. And this is a preposterous situation. And we have, in fact, made several attempts to bring this to the notice of the authorities and to look at an alternate location for the Navy camp to be shifted from there. Not only that, the main landing point for the fishermen has also been encroached by the setting up of the Navy camp. Now, this issue has to be resolved, and I beg that the President would look into this matter and see that all these private lands which have been taken over to set up the camp, there are 181 private deeds that are available. Some deeds are going back to the early part of the last century. So this is a very serious situation. I hope that the naval authorities will look into this. And similarly, when it comes to the army, there is this attempt to shift the Morakattanchiyana camp in the eastern province in the Kalkuda electorate. The Morakattanchiyana camp, which had been set up, this is the artillery regiment that has been stationed there. There has been an attempt by certain interested parties to shift this away onto the Batiklo electorate. Now, they have tried to, whereas the earlier a decision had been made very clearly that the commanding officer of the 231 Brigade had discussed this matter with the former GA Charles, who had subsequently been the Director General of Customs, when she was GA Batiklo. They identified the most suitable land for relocation was to be the Hadi estate within the same Kiran Divisional Secretary Division. And having overlooked all the decisions that have been made officially, now there is an attempt by certain unscrupulous elements, certain interested parties, to shift this on to the Eraur Divisional Secretary Division. Now, this is a very serious matter because they have identified the Punnakuda area. The Punnakuda area is one of the pristine beaches. I would say even better than Pasikuda. Punnakuda is an area where tourism development could take place. The Honorable Tourism Development Minister is here. And this is a pristine beach which can be developed. And there has been certain interested parties who had already set up their lands there. But abutting that, there are some LRC lands, Land Reform Commission-owned lands, which are earmarked to set up an industrial zone. This had been done by...
Honorable Minister, you can get any 2 minutes on.
Therefore, I would request that this decision to shift... This has been... There is an unscrupulous person by the name of... He has given me. No, all that taken. So, therefore, this issue, the LRC officer of the area has... I would like to table the letter by Honorable Sayyid Alizair Maulana, the Honorable State Minister, who comes from the area. He has written this letter to Mr. Srimevan Dias, Chairman of the Land Reform Commission. I table the letter. This letter contains all the details about how this particular gentleman called one Vimal Raj, who is the LRC officer in that area, unscrupulously he is trying to shift this onto this particular area, which is a tourism and development zone, and this is the only land available for expansion of the highly congested village called Erawu, which has almost 35,000 population living in a very limited land space. And therefore, that issue has to be considered with all seriousness that it deserves. Thank you very much, Mr. Chair.
Mr. Meelangat Garu Dunes Kankanda Metto, Avutumata, Vinadi Pahak Pamana Kalayati.
Garu Janadi Puttumagi, Vashishi Pilibandava, Hautina Vivadi, Shishinma, Raja Arakshava, Mahavali Saha, Parisara, Amatyang Shipilibandava, Katavi Namasavedi, Shishinma, Etuma, Mirate Janadi Puttuma Hatiata. Raja Arakshava, Saha Arakshaka Amatyanshaya Yatate, Arantina Piyawara Gana Baluhama, Ubatumage, Madravya Nivarana Jatika Wedasatahana, Pilibandava, Ratat, Janatavat, Ubata Pranamaya Pudakarana Avasthawak Hatiyata Man Salakanawada. Aitihasika Madravya Wetalimak Karala, Ewa Vinasa Karala, ඉදිරි අනාගතයේ සුරක්ෂිත කරන මොහොතක විශේෂයෙන්ම පරිසරය සහ මහවැලියත් සමග බැඳෙන නිරන්තරයෙන්ම මේ රටේ ස්වයං පෝෂිතභාවය වී හාල් සහ කෙත ගැන කතා කරොත් හරකබාන එහෙම නැත්නම් මේ රටේ ඓතිහාසික ප්‍රවාහන මාධ්‍යයක් හැටියට අපි දකින තිරික්කලය ගැන අදහස් කීපයක් ඉදිරිපත් කරන්න මම කල්පනා කරනවා අතිගරු ජනාධිපතිතුමනි මේ රටේ තිරික්කල් සංවිධානය මට පහුගිය දවසේ ඔවුන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරා මේ රටේ තිරික්කල් සංවිධානය යටතේ තිරික්කල් 1000කට වැඩිය පවතිනවා ඒ වගේම සමාජිකයෝ සමාජික පවුල් 5000ක් විතර ඉන්නවා එවගේම මේ තිරික්කලේ පාවිච්චි කරනකොට ලොකු පොඩි එදා ඉතිහාසයේ ලොකු පොඩි කමක් තිබුණ නැහැ ප්‍රභූවරුත් ගමේ ගොවි මහත්තයත් මේ ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරා අද මේ රටේ ඒ සංස්කෘතිය කෙමෙන් කෙමෙන් වැළලෙන කාලවකවානුවක තිරික්කලය තිරික්කල් තරඟ ක්‍රීඩාව මේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක සිද්ධ වෙනවා එවගේම අද මේ රටේ ලෝකීය දියුණු වෙන කාලවකවානුවක සතාසි උපාවට තියෙන ඇල්ම ගැන බලනකොට සමහර සංවිධාන රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන හරහා සත්ව හිංසනය පිළිබඳව හඬ නගන කාලවකවානුවක විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාලේ දලදා මාලිගාවේ පෙරහැරේ යන අතාසි උපාවටත් සත්ව හිංසනය වෙනුවෙන් පෙනී ඉඳලා අපේ සංස්කෘතිය වැළෙන ආකාරයට මේ සංවිධාන හරහා අදහස් ඉස්මතු කිරීමෙන්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2යි තියෙන කාලය
අපිට ඇහිරෙන ඉඩ මේ තිරික්කල ක්‍රීඩාවට ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරලා ඒ කලාපවල පවතින ඒ සංවිධානවලට විශේෂයෙන්ම ඒ වෙටනරි රිසර්ජන්ස්ලා පොලිසිය උපයෝගී කරගෙන ඒ උදවියගේ සංවිධානවල තියෙන නීතියානුකූල තත්ත්වය රටට සක්ත හිංසනයට කිසි බලපෑමක් නැතුව ඒ සතුන් ආරක්ෂා කරලා මේ වැළලෙන යන තිරික්කල් ඒ සංස්කෘතිය ඒ ක්‍රීඩාව මේ රටේ ඉදිරියටත් ඒ සංස්කෘතිය ආරක්ෂා කරලා සතාසි උපාව ආරක්ෂා කරගෙන ඒ සංවිධානය ශක්තිමත් කරන්නට ඔබතුමාට ඉදිරියේදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන ඒ සංවිධානය හරහා ඒ සංවිධානයේ තියෙන ගැටලු ටික ඔබතුමා හරහා निराකරණය කළ දෙන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම පවුල් 5000කට ආසන්න තිරික්කල් සංවිධාන පවුල් සංගමේ පවුල් වලට තියෙන මූලික ප්‍රශ්නය ඔබතුමා හරහා निराකරණය කරගන්න ඕන් බලාපොරොත්තු වෙනවා කියන අදහස මේ අවස්ථාවේ ඉදිරිපත් කරමින් මම ලියනවා බොහොම ස්තුතියි
ගරු දුනේස් කංගන්ද මන්ත්‍රීතුමාට